ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
ඔදෑද ජනවාරි මාසේ 26 වැනිදා සිකුරාදා දින මේ සිකුරාදා දවසේදීත් එහෙමනම් අපි සූදානම් අපේ සිකුරාදා නිත්‍ය විශේෂංගයේ ලොවට විශේෂංගයෙන් සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී මොනවද වාර්තා වුණ වැදගත් තොරතුරු කියලා බලන්න. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අදත් අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පොත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් වැඩි වෙලාවක් ගන්න නැතුව බලමු මේ ගෙවිගෙන යන සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් ඒ වගේම වැදගත් තොරතුරු මොනවද කියලා අමල්ගෙන්ම අයිබෝවන් අමල් සුබදාසනක්.
අයිබෝවන් නිපුන.
ඔදැයි අපි අද කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ යුක්‍රේන රුසියා ගැටුමේ අලුත්ම ඒ වගේම ඛේදනීය පුවතකින් සිරකරුවන් හුවමාරුවක් සඳහා යුක්‍රේන රැඳවියන් රැගත් ගුවන් යානයකට යුක්‍රේනයේ ප්‍රහාර එල්ල කොට තිබීම දැමූ බවට රුසියාව පසුගියදා චෝදනා කරා. ඉතින් මේ ප්‍රහාරයෙන් අනතුරට පත්වුණු ගුවන් යානයේ සිටි සියලුම පුද්ගලින් ජීවිතක්ෂයට පත්වීමත් සිදු වුණා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් එල්ල වෙන චෝදනාත් එක්ක යුක්‍රේන ජනාධිපති වොල්ඩිමීර් සෙලෙන්ස්කී ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බවටත් වාර්තා වෙනවා. අපි එතනින් අද කතා බහ පටන් ගමු.
දැන් යුක්‍රේන් රුසියාව යුද්ධය අවුරුදු දෙකකට කිට්ටු වෙන්න වෙන වෙලාවේදී මේ දෙරට අතර එකිනෙකාගේ සිරකරුවන් සුවමාරු කරගැනීමේ වැඩපිළිවෙළ 49ක් මීට කලින් සිද්ධ වෙලා තිබුණා. ඉතින් තවත් ඒ විදිහට හිරකරුවන් සුවමාරු කරගන්න ඔවුන් සැලසුම් කරගෙන තියෙන අවස්ථාවක තමයි මේ විදිහට මේ ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල වෙන්නේ. මේක රුසියාවේ හමුදාවේ ඉලූෂන් 76 කියන වර්ගයේ හමුදා ගුවන් යානයක්. මේක රුසියා යුක්‍රේන් දේශ සීමා ආසන්නයේ තියෙන රුසියාවේ හමුදා කඳවුරකට ගොඩබස්සන්න කිට්ටු වෙනකොට මේ ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වුණයි කියලා කියනවා. මේ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් හැටියට මේ ගුවන් යානයේ ගමන් කරමින් සිටපු ප්‍රවාහනය කරමින් සිටපු යුක්‍රේන් හමුදා බටයින් 65 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා සඳහන් වෙනවා. ඊට අමතරව මේ ගුවන් යානයේ රුසියානු කාර්ය මණ්ඩලය 6 දෙනෙකුත් සිරකරුවන් රැගෙන යමින් සිටපු ඔවුන්ගේ ආරක්ෂකයන් 3 දෙනෙකුත් මේ ප්‍රහාරය නිසා ජීවිතක්ෂයට පත් වුණා කියලා. කිසිම කෙනෙක් ජීවිත බේරාගෙන නැහැ මේ ප්‍රහාරයෙන් පස්සේ. ඒ කියන්නේ මේ ප්‍රහාරය නිසා 74 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණයි කියලා රුසියාව සඳහන් කරනවා. මෙතනදී රුසියාව චෝදනා කරනවා යුක්‍රේනය එල්ල කරපු මිසයිලයක ප්‍රතිඵලයක් හැටියට තමයි IL-76 වර්ගයේ ගුවන් යානයේ කඩාවැටුණේ කියලා. නමුත් මෙතනදී යුක්‍රේනය ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරලා ඔවුන් මෙතනදී ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. ඔවුන් සඳහන් කරනවා මේ රුසියාව තමන්ගේ රටේ සෙබළු නෙවත මේ සිරකරුවන් ඔවුන් ප්‍රාණ අපේට තියලා ඔවුන්ගේ ජීවිතය පරදුවට කියලා කටයුතු කරනවා කියන චෝදනාව එල්ල කළා තියෙනවා. මේ කාරණාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් වෙන්නට තිබුණා. මෙතනදී මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ පිළිබඳ අවධානය යොමු කරන අවස්ථාවේදී තමයි ජෙලෙන්ස්කි ජනාධිපතිවරයා යුක්‍රේන් ජනාධිපතිවරයා බොහොම තදින්ම කියා සිටින්නේ තමන් මේකට සම්බන්ධ නැතිය. නමුත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි. මොකද රුසියාව සිරකරුවන් සුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලේදී ඒ කඩාකප්පල් කටයුතු කරනවා කියන චෝදනාවත් එල්ලවලා තියෙනවා. නමුත් රුසියාව බොහොම දිගින් දිගටම කියා සිටිනවා මේ අවස්ථාවේදී යුක්‍රේනය දැනගෙන හිටියයි කියලා. මේ ආකාරයෙන් රුසියානු හමුදා ගුවන් යානයක් මේ දේශ සීමා ආසන්න ප්‍රදේශයකට ගොඩබස්සමින් ඉන්නවයි කියලා ඒ බව දැන දැනත් මේ ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළයි කියලා ඔවුන් චෝදනා කරනවා. නමුත් මේ චෝදනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කළා තියෙනවා.
ගොමල් දැන් මේකම පවතින ඊශ්‍රායල් හමාස් යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල් සොල්දාදුවන් 24 දෙනෙකු මේ ගෙවිගෙන යන සතියේදී මියගිය බවට ඊශ්‍රායල් ප්‍රකාශ කරා. ඉතින් මේ මිය යාම ඇත්තෙන්ම මේ යුදමය තත්ත්වය හමුවේ ඊශ්‍රායල් සොල්දාදුවන් විශාල පිරිසක් එකවර ජීවිතක්ෂයට පත්වුණු පළමු අවස්ථාව කියලත් සඳහන් වෙනවා. මේ අතරතුරේ දකුණු ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ කඳවුරකට එල්ලුණ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ධවල මන්දිරය තරමක් අසතුටකුත් පළ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනවද වාර්තා වෙන තොරතුරු? අමල්,
නිපුණ ඔබ කිව්වා වගේ දැන් ඔක්තෝබර් 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව කරපු ඒ ප්‍රහාරයත් එක්කලා ඒකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට ඊශ්‍රායල් හමුදා පිරිස් 221 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. මේ කණ්ඩායමෙන් 24 දෙනෙක්ම එකම ප්‍රහාරයකින් මිය ගියා. මෙය සිද්ධ වුණේ මේ පසුගිය සතියේ. ඉතින් සඳුදා මේ ප්‍රහාරය ඇතිවෙනවත් එකම ඊශ්‍රායලය සඳහන් කළ තිබුණා ඔවුන් එවැනි ප්‍රහාරයක් හේතුවෙන් තමන්ගේ හමාස් සංවිධානයට එරෙහිව කරන ඒ යුද බෙහෙවුම කිසිම වෙනසක් නැහැ. වෙන්දරත් වඩා අධිෂ්ඨානයෙන් හමාස් සංවිධානය විනාශ කිරීමේ ඒ යුද බෙහෙවුම දිගින් දිගටම කරගෙන යනවායි කියලා. නමුත් ඊශ්‍රායලය ඇතුළෙන් විශාල පීඩනයක් බෙන්ජමින් නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයාට එල්ලවනයි කියලා වාර්තා වුණා. මේ විදිහට තමන්ගේ බටපිරිස් ජීවිතක්ෂයට පත්වීම විශේෂයෙන්ම 24 දෙනෙක් මේ 24 දෙනාගෙන් 21 දෙනෙක්ම කියන මේ රිසර්විස්ලා හැටියට එහෙම නැත්නම් මේ ස්වේච්ඡා සේවයේ අතිරේක හමුදාව හැටියට බඳවාගත්තු පිරිසක් තමයි මේ 21 දෙනෙක්. ඔවුන් මේ හමාස් සංවිධානයේ ඉන්නවයි කියලා සැකහිතන ඉලක්කයක් විනාශ කිරීම සඳහා ගොඩනැගිල්ල විනාශ කිරීම සඳහා කටයුතු සම්පාදනය කරමින් ඉන්න අවස්ථාවකදී ඔවුන්ට එරෙහිව එල්ල වෙච්ච රොකට් ප්‍රොපෙල් ග්‍රෙනේඩ් ප්‍රහාරයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ විශාල සංඛ්‍යාව එකම අවස්ථාවේදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. මේ කාරණාව සිද්ධ වෙන්නේ නිපුණ මෙතනදී ප්‍රහාරයට පස්සේ ඊශ්‍රායලය තවත් ඔවුන් හමාස් සංවිධානයට එරෙහිව කරන ප්‍රහාර උත්සන්න කළ තිබුණා. විශේෂම ගාසා තීරයේ පමණක් නෙමෙයි බටහිර යුරේ ඉලක්කවලටත් ඔවුන් ප්‍රහාර එල්ල කළ තියුණායි කියලා සඳහන් වෙනවා. මේ වෙනකොට පලස්තීන ජාතිකයන් 25,000කට අධික සංඛ්‍යාවක් මේකෙන් 3/2කට වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේකේ තවත් කේන්ද්‍රජනක සිද්ධියක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් මේ ඊශ්‍රායලයේ එල්ල කරපු ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යන සරණාගතයන්ගේ කඳවුරකටත් හානි සිද්ධ වුණා. එතනදී මේ සරණාගතයන් කඳවුරේ සිටින පුද්ගලයන්ගෙන් 9 දෙනෙක් ජීවිතක්ෂර පත් වුණයි කියලා තමයි දැනට වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මේ මේ විදිහට සාමාන්‍ය සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමත් එක්කලා ඔබ සඳහන් කරා වගේ ඇමරිකාවේ දවල මන්දිරය කියන්නේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පරිපාලනය මේ කටයුත්ත තරයේ හෙලා දැකලා තියෙනවා. ඔවුන් තවමත් හමාස් සංවිධානයට ඒ එරෙහි කරන බෙහෙවුම් සම්බන්ධයෙන් ඒවා විවේචනය නොකළත් ඊශ්‍රායලයට දෝෂාරෝපණය කළා කියලා මේ අවස්ථාවේදී සාමාන්‍ය වැසියන් ඉලක්ක නොකිරීමට ප්‍රමාණවත් පියවර ගන්නේ නැහැ කියන චෝදනාව මේ අවස්ථාවේදී දවල මන්දිරයේ නැවතත් සඳහන් කළා තියෙනවා. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් නැවතත් ඔවුන්ගේ කනස්සල්ල මෙතනදී ප්‍රකාශ කළා කියලා. මොකද දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි ප්‍රකාශ නිකුත් කළත් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යන සේවාවන් වලටත් කඳවුරු වලටත් දිගින් දිගටම ප්‍රහාර එල්ලවීම ඔවුන් මේ අවස්ථාවේදී තරයේ එලා දැකලා තියෙනවා. මෙතනදී මේ අලුත් ප්‍රහාරයට ලක්වෙච්ච ඒ කඳවුරේ 800ක පමණ සාමාන්‍ය වැසියන් සිටියයි කියලා සඳහන් වෙනවා. ඒකෙන් 9 දෙනෙක් මිය ගිහිල්ලා තව 75ක් තුවාල ලැබුවයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා.
ඔද අපි දැන් යන්නේ ඉන්දියාව පැත්තට. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පසුගියදා නව කෝවිලක් විශේෂම යම් දුරකට ආන්දෝලනයකට තුඩු දුන් කෝවිලක් විවෘත කරමින් සඳහන් කළ ඉන්දියාවට නව යුගයක් එළඹෙන බවට. ඉතින් ඉන්දියාවේ නුදුරේදීම පැවැත්වෙන මැතිවරණයට සමගාමීව තමයි මේ නව හින්දු කෝවිල විවෘත වෙන්නේ. මේ ගැනත් කතා කරමු.
ඔව්, මෙතනදී පුන අපි අහලා තියුණා මේ අයෝධ්‍යා කියන නගරයේ තියෙන මේ රාම් මන්දිර් එහෙම නැත්නම් රාම් දේවස්ථානයේ හැටියට හඳුන්වන ස්ථානය ඒක ඉතාමත්ම මතභේදයට තුඩු දුන්න කාරණාව බටපත් වුණා. මෙතන 1992 දී අයෝධ්‍යාවල තියෙන මුස්ලිම් දේවස්ථානයක් හින්දු අන්තවාදීන් විසින් විනාශ කරලා ඔවුන් ඒ විනාශ කිරීමත් එක්කලා ඒ ප්‍රදේශයේ ආගමික යුද්ධයක් ඇති වෙලා 2000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. විශේෂයෙන් මුස්ලිම් ජනතාව ඒ අවස්ථාවේදී දැඩි පීඩනයට නැත්තම් පීඩාවට ලක් වුණා. ඉතින් ඒ 1992 සිද්ධියෙන් පස්සේ දිගින් දිගටම ಭಾರತೀಯ ජනතා පක්ෂය එහෙමත් නැත්තම් මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය දිගින් දිගටම සඳහන් කළා තිබුණා මෙම ස්ථානයේ තමන් නැවතත් රාම් දෙවියන්ට ඔවුන් නැවතත් මේ දේවස්ථානයක් ඉදිකරනවායි කියලා. ඉතින් මේ කටයුත්ත සඳහා දිගින් දිගටම හින්දු භක්තිකයන්ගෙන් ආධාර ලබාගෙන තිබුණා. ඉතින් ඒ විදිහට ඒ ලබාගත්තු මුදල් වලින් නැවතත් එම ස්ථානයේම මේ අයෝධ්‍යා අර මුස්ලිම් දේවස්ථානය විනාශ කරපු ස්ථානයේම අලුත් හින්දු දේවස්ථානයක් ස්ථාපිත කළා. එය විවෘත කිරීමේ කටයුත්ත මෝඩි අග්‍රාමාත්‍යවරයා කරා. මේ ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 240කට අධික මුදලක් ජනතාවගෙන් ආධාර හැටියට ලබාගෙන මේ සඳහා යෙදුවයි කියලා සඳහන් වෙනවා. ඉතින් මේ උත්තර ප්‍රදේශ කියන ප්‍රාන්තයේ තියෙන ලක්නෝ ඉඳලා කිලෝමීටර් 140ක් විතර දුරින් තියෙන මේ අයෝධ්‍යා කියන නගරේ රාම මන්දිරය විවෘති කිරීමත් සමගම මෝඩි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ තියෙනවා ඔබ කිව්වා වගේ ඉන්දියාවේ ඉතිහාසයේ අලුත් පිටුවක් සපරන අවස්ථාවක් හැටියට මේ අවස්ථාව සඳහා ඉන්දියාවේ ක්‍රිකට් ප්‍රබලයෙක් හැටියට සඳහන් වෙන සචින් ටෙන්ඩුල්කර් ඒ වගේම මේ බොලිවුඩ් සිනමාවේ අති දැවැන්තයෙක් වෙන අමිතාබ් බච්චනුත් සහභාගී වුණා කියලා වාර්තා වෙනවා. මෙතනදී මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය විශේෂයෙන්ම ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷයට ವಾಸಿ ಸಹಗತ ತತ್ವයක් තියෙන වටපිටාවක මේ විදියට Hindu භක්තිකයන් පිනවන විදි ආකාරයේ මේ විදිය කටයුත්තක් කිරීම තවදුරටත් මෝඩි අග්‍රාමාත්‍යවරයා හිමිවෙන්නට තියෙන ජයග්‍රහණය බොහෝ විට ඒ ජයග්‍රහණය තවත් තහවුරු කරන කටයුත්තක් හැටියටත් සඳහන් වෙනවා. මෙතන තවත් විශේෂ කාරණාවක් තමයි ඉන්දියාවේ විපක්ෂය මේ අවස්ථාව වර්ජනය කළ තිබුණා ඔවුන් සඳහන් කළ තිබුණා මේ රාම මන්දිරය නවතත් ඉදිකිරීමේ කටයුත්ත දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා මෝඩි අග්‍රාමාත්‍යවරයා පාවිච්චි කරනවා. ඒ නිසා ඔවුන් මේකින් ඈත් වී ඉන්නවායි කියලා එක්කම මුස්ලිම් භක්තිකයනුත් මේකට සහභාගී වෙන බවක් පෙන්වන්න තිබුණේ නැහැ. නමුත් ඉන්දියාවේ බලධාරීන් ඒ කිට්ටු ආසන්න ප්‍රදේශයක තවත් ඉඩමක් ලබා දීලා තියෙනවා මුස්ලිම් භක්තිකයන්ට ඒ තමන්ගේ දේවස්ථානය නැවත ස්ථාපිත කරගන්න. ඉතින් ඒක 1992 න් පස්සේ තමන්ගේ ඒ දේවස්ථානය විනාශ කළ දැම්මට පස්සේ අලුතෙන් භූමියක් ලබා දුන්නට තවමත් ඒ මුස්ලිම් භක්තිකයන් වෙනුවෙන් ඒ දේවස්ථානය ස්ථාපිත කිරීමක් හෝ ඒ පිළිබඳ විමුරුපත් සැලසීමක්වත් හෝ මේ වෙනකොට තියුණයි කියලා වාර්තා වෙන්නේ නැහැ.
හොඳයි අමල්, යම් දුරකට ආන්දෝලනයකට මේ වෙද්දි පාත්‍ර වෙලා තියෙන චීන නෞකාවකට පෙබරවාරි මාසයේ මුලදී වගේ නැංගුරම් ලෑම සඳහා මාලදිවයින් අවසර ලබා දීලා තිබෙනවා. ක්ෂෑන් යන් හොන් 3 කියන චීන නෞකාවට තමයි මේ ආකාරයෙන් අවසර ලබා දීමක් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම මේ නෞකාවට ශ්‍රී ලංකාව මගින් වරාය ප්‍රවේශ ප්‍රතික්ෂේප කළා කියලත් වාර්තා වෙනවා මින් පෙර. ඉතින් කොහොම නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු නොකරන බවට තමයි ඉන්දිය සාගර දූපත් සම්බන්ධයෙන් වන නිල ආයතනයේ විදේශ අමාත්‍යාංශයත් සඳහන් කරන්නේ. එදින් මොකක්ද අමල් මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය අවසාන වශයෙන් ඒ ගැනත් එහෙමනම් සඳහන් කරමු.
ඔබ ඉන්දියන් සාගරයේ කලාපයේ චීනය විසින් ඔවුන් සඳහන් කරන්නේ පරීක්ෂණ නෞකා ඔවුන් විටින් විට දියත් කරනවා ඔවුන් සාගරයේ දත්ත ලබා ගැනීම සඳහා මේක කරන්නේ කියලා. නමුත් ඉන්දියාව මේ හැම අවස්ථාවකදීම සඳහන් කරන්නේ චීනය මේ නෞකාවන් පාවිච්චි කරන්නේ තමන්ගේ රටට එරෙහිව ඔත්තු බැලීමටයි කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දකුණේ හම්බන්තොට වරායට මීට කලින් අවස්ථාවක මේ විදිහට විශාල චීන යාත්‍රාවක් වෙලා තිබුණා. ඒ යාත්‍රාවට හැකියාව තිබුණා චන්ද්‍රිකාවල දත්ත ලබා ගැනීමට. ඒ චන්ද්‍රිකා දත්ත ලබාගෙන කියන මේ මිසයිල් කවුරු හරි මිසයිල් සඳවා තියෙන ස්ථාන වගේ කාරණා සම්බන්ධයෙන් ඒ තොරතුරු සොයා ගැනීමට හැකියාව තියෙන යාත්‍රාවක් කියලා සඳහන් කළ තිබුණා. ඒක ශ්‍රී ලංකාවට ඒකට අවසර දීලා තිබුණා හම්බන්තොට වරායට පැමිණෙන්නට. ඊට පස්සේ ගිය අවුරුද්ද අවසාන වෙනකොටත් මේ විදිහටම තවත් චීන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණියා. මේ සම්බන්ධයෙන් ඉන්දියාව දෙකින් දිගටම ඔවුන්ගේ කනස්සල්ල පළ කළා. පසුව ශ්‍රී ලංකා රජය සඳහන් කළා මින් ඉදිරියට මේ විදිහට මේ සාගරික එහෙම නැත්නම් මුහුදු ආශ්‍රිත පරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන යාත්‍රාවලට ශ්‍රී ලංකාව අවසර දෙන්නේ නැtei කියලා. ඉතින් මේ අවස්ථාවේදී චීන බලධාරීන් විසින් නිගමනය කළ තිබුණා තමන්ගේ ෂියැන්ගියන් හොන් 3 කියන නෞකාවට කොළඹට පැමිණෙන්නට අවස්ථාව දෙන්න කියලා. නමුත් ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කිරීමත් එක්කලා දැන් අපිට වාර්තා වෙනවා මේ යාත්‍රාවට මාලදිවයිනේ වරායට ඇතුල් වීමට මාලදිවයිනේ අලුත් ජනාධිපතිවරයා මොහමඩ් මුයිසු ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ දීලා තියෙනවායි කියලා. ඉතින් මේකට මේ අවස්ථාවේදී ඉන්දියාව මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරලා තියෙනවා. මාලදිවයින බලධාරීන් සඳහන් කළා ඔවුන් මේ චීන නැවට අවසර ලබා දීලා තියෙන්නේ තමන්ගේ වරායකට ළඟා වෙන්නට පමණයි. නමුත් මේ යාත්‍රාවට මාලදිවයින මුහුදේ ඉන්න අවස්ථාවේදී පරීක්ෂණ කටයුතු කිරීමට හෝ වෙනත් කටයුත්තකට අවසර ලබා දීලා නැtei කියලා. ඒ පදනම මත තමයි පෙබරවාරි මාසයේ මුල සතිය වෙනකොට මේ නව මාලදිවයිනේ මාලේ අගනුවර කිට්ටුව තියෙන ඒ වරායට සේන්දු වෙන නියමිතව තියෙන්නේ. ඉතින් මේක ලංකාවට එන්න තිබිච්ච නැව ලංකාවේකට වරායේ පහසුකම් දෙන්න බැහැ කිව්වට පස්සේ දැන් මාලදිවයිනේ කියන්නේ මේ යාත්‍රාවේ සේවකයන්ට ආහාර පාන නැවත සැපයීම ඒ වගේම ජලය සැපයීම කියන කාරණා සම්බන්ධයෙන් පමණයි ඉන් ඔබට ඉන්දියාවට තර්ජනයක් වෙන කිසිම දෙයක් කරන්නට තමන් ඉඩ දෙන්නේ නැtei කියලා. නමුත් ඉන්දියාව මේ වෙනුවට සඳහන් කළ තියෙනවා ඔවුන් මේ යාත්‍රාව සම්බන්ධයෙන් මේ චීන යාත්‍රාව පරීක්ෂණ කරන එකක්ද එහෙම නැත්නම් ඔත්තු වලන එකක්ද කියන එක පිළිබඳව ඔවුන්ට සැකයක් තියෙනවා. ඉතින් ඔවුන් මේ පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්නවායි කියලා.
ඔදයි සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වෙන තොරතුරු පිළිබඳව තමයි අපි අවධානයක් යොමු කරමින් පසු වුණේ SBS සිංහල සේවයේ අපේ ලෝවට විශේෂ අංගෙන්. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වුණේ ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. ඔද අමල් එහෙමනම් ඔබට බෙහෙවින්ම සුතිවන්ත වෙනවා අපිත් එක්ක මේ සිකුරාදා දවසේදීත් සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට ගෙනාවට. එහෙමනම් අපි ලබන සතියේ යලිත් මුණ ගැහෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිකුණ.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, SBS සිංහල Facebook පිටුව follow කරන්න.